సమంతా చక్కవాలేసు అత్రా గచ్చంతు దేవత సద్దమ్మం మునిరాజస్ సునంతు సగ్గముఖదం దమ్మ శవన కాలో అయం బదంత దమ్మ శవన కాలో అయం బదంత దమ్మ శవన కాలో అయం బదంత నమో తస్స భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ నమో తస్స భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ నమో తస్స భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ ఏ అప్పగే శాస్త్రు సమ్మా సంబుదురజానన్ వహన్సేట అపహమ దినాగేమ నమస్కారే వేవా సుపిన్వత్ని ఒబహమ దినామ ఇతామ శ్రద్ధావిం బలాపురత్వాన్ని ధర్మశ్రవణే కరన్నటై అద్ మే దేశనావే దాయకత్వేగెన కటయుతు కరను లబాన్ని బిబిల యల్ కడుర లిపిని పదించి కే ఎం రొషాన్ ఇందునిల్ విజయవర్ధన మహాత్మా ఎతుమాగే బిరింద దూదరువన్నెతులు పిన్వత్ పిరిసాయి మే దేశనావట దాయకత్వేగెన కటయుతు కరాన్ని మే పినతున్లా సియలు దినాటమ అపి అనుమోదనా కరణో జీవితావబోధయ ధర్మావబోధయ పినిస్ నిదేశనామే కుసల్ హేతుపకార వేవా కేల అద మీ దేశనావ మీ కందాయతన ధాతు సంబంధ హందిన్వి మీ దేశనావ కరాన్ని కేల మాతు కర్ల తిబేన్ని పిన్నత్ని మీ జీవితేతుల అపే అతులాంతేతుల కెలెస్వలట అసువెన ప్రధాన ప్రవాహాన్ గణనావక్ తీనో ఏకే ప్రధాన వర్గీకరణయక్ తమాయి మౌలిక కెలెస్వల ఆకృతి అందునా గణిద్ది మౌలిక కెలెసున్గే హెసిరీమ అందునా గణిద్ది అద్దకింద అవశ్య మౌలిక తత్వయక్ తీనో ఏ మౌలిక కెలెసున్గే హెడయ దిశ బాలన కొట అపట దనిన అపట తేరిన మౌలిక కెలెస్వల ఆకృతియక్ తీనో ఏ ఆకృతియటమ గీం బలువట పస్సే అపట తేరునో మితన తీని స్కంద ఆయతన ధాతు కొటస్టిక ఎతోట స్కంద ధాతు ఆయతనయన్గే పహలవీమ ఎతులే పిన్వత్ని మీ మేవా విస్తర కరగండ బెరువ మీ తమాతుల సిద్ధవన సంసిద్ధియ విగ్రహ కరగండ బెరువ బెదల వెంకరల తేరుంగండ బెరువ లంకావి మినిసు బహోమ అపహసుట పత్తినో సత్యావబోధే సంబంధ ఇక్తరా విధియక హిరవీమక లంకావి బహో దిని కిన్నో లోకేత్ మిబందు ధర్మ్యాక్ లోకే ఎత్తి నెహే బౌద్ధ నామీన్ పవా పుంచి పుంచి దేవాలటికి అక్తమై కథాకరాన్ ఇకని లోకే గుడా నమగియపు బౌద్ధ గురువులు దిహా బెలువాత్ నమగియపు బౌద్ధ స్వామిన్ వహన్సేలా దిహా బెలువత్ లోకెట సాపేక్ష లంకావట సాపేక్ష నిమి ఏ ఆయగే ఇగన్వి మే ఆయగే దేశన ఏ ఆయ కరణ దేశనావాన్గి హెడయ దిహా బెలువామ అపట తేరెనో ఏ ఆయ లొకూ కియవీమ కనే ఇకని గుళ్ళు దనువాత్ దనుమక్ నే కీల హిమని మిమి కియాన్ని ఉతేగులకి దేశనావల నికం ఈ దినదా జీవితే అతులే పుంచి క్యాలిటి కక్తి దేవును కిరీమట తమై ఉదౌకరాన్ని అపి ఎత్తడమ మీ లంకావి ధర్మ దేశనాకరణ బహో వ్యక్త స్వామిన్ వహన్సేలా బహో దేని ఏ స్వామిన్ వహన్సేలా మీకు విస్తర కరలా మీ మీ నిరుక్తి పావిచి కరలా ఇతామ హొందిం ఏక స్మతు కరణో ఒయాలటాత్ ఏక హొందిం తేరుంగాన్ పులువాంగ్ మట్టమాక్ తీయను అయి మీ మీ సింగళ భాషావి వచన ఓనోన విధిట హసురు వల యమక్ విస్తర కరగని మీ పహసువాక్ తీయను పహసువాక్ తీయను ఇక పరిపూర్ణ ఐకిలమని మీకి అని ఇక పహసుయి ఇది ఏ పహసు ఎతులే మీ సమహార బరసార వచన విగ్రహకరాన్న పులువాం ఏవా బెదల వెంకరల విస్తర కరాన్న పులువ ఏ విస్తరకర గనీమేది అపితుల మతువిన ఆఖ్యానియ భూమ వెదగద్దయా విస్తరకర గనీమేది එතකොට මේක අපිට පුළුවන් තරම් මේක විස්තර කරලා විභාග කරලා වෙන් කරලා කියවා ගැනීමට අපි උත්සාහ කරන්න ඕන. ඒකෙදි අපි තුල මතුවෙන උත්සාහවත් බව කියන එක ජීවිතේට හරිය වටිනා දෙයක්. මේ කාලේ අවබෝධය කරා යන්න තියෙන අවස්ථාව අපි තුල ක්‍රමානුකූලව ටිකෙන් ටික ගිලිහෙමින් පවතින්නේ. ඒක බුද්ධ කාලෙම විවිධ තැන්වල ඉස්මතු වෙච්ච දෙයක් නිසා අපි ඒකට කලබල වෙලා අනවශ්‍ය ප්‍රකෝපකාරී ඇතුළාන්තයක් හදාගන්න උවමනා නැහැ. බොහොම මැදහත් සිතින් ඒවා දෙස බලන්න. මොකද බුදුරජාණන් වහන්සේම අපට වදාලා, දැන් භාග්‍යතුන් වහන්සේගේම දේශනාවේ තියෙනවා, මම මේ මුල් කාලේ භික්ෂුන් වහන්සේලාගේ ඒ මුල් කාලේ ස්වාමීන් වහන්සේලාගෙන් මම හරියට මේ මම සතුටු කළා ඒ ස්වාමීන් වහන්සේලා කියලා. ඒ කියන්නේ මේ ලාමක කෙලෙස් සහිත ලෝකේ සතුටු වීම ගැන නෙමෙයි මේ කියන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළා මේ මුල් කාලේ ස්වාමීන් වහන්සේලා හරියට මාව සතුටු කළා කියලා. ඒකෙන් කියවෙන්නේ නිකන් දැන් සතුටු කරන්නේ නැහැ වගේනේ. يعني සතුටු කරනවා කියලා මෙතන අදහස් කරන්නේ මම බලාපොරොත්තු වෙන එක මේක නෙමෙයි කියලා වගේ එකක්. උන්වහන්සේට ආය අමුතුවෙන් සන්තුෂ්ටියක් හඹාගෙන යන්න දෙයක් නැහැ. සරුවඥතා ඥානයකින් නිකෙලෙස් හද මඩලයකින් විමුක්තිය සාක්ෂාත් කරපු ඇතුළාන්තයකින් කළ යුතු සියල්ල නිමාකොට ලෝක සත්‍යය කෙරේ අනුකම්පාවෙන් වැඩ හිටි. උන්වහන්සේට ආය සතුටු වෙන්න ලෝකේ අත්පත් කරගත යුතු දේවල් මොකුත් තිබ්බට නෙමෙයි. නමුත් උන්වහන්සේ වදාලා අපිට අර මුල් කාලේ භික්ෂුන් වහන්සේලා මාව හරියට සතුටු කළා කියන එකෙන් තේරෙනවා පසු කාලීනව හිම සතුටක් නැහැ කියන එක නෙමෙයි. පසු කාලීනව මේ ස්වාමීන් වහන්සේලාගෙන් බලාපොරොත්තු වෙන එක ඒක නෙමෙයි කියන අදහස. එහෙමනම් මේ ඒ නිසාම තමයි විනය නීති පැනවීමට සිද්ධ වුණේ. ඒකෙන් විනය නීති පුංචි දේවල් නොපැනවුවා නෙමෙයි, මුල් කාලෙත් පැනවුවා. නමුත් ප්‍රධාන විනය නීති පැනවීමක් බුද්ධ ශාසනයේ පස්චාත් කාලීනව තමයි සිද්ධ වුනේ. එතකොට ඒක හරිම විශේෂ අවකාශයක්, ඉතාම විශේෂත්වයක් ඒක. බුදුරජාණන් වහන්සේගේ මූලික බුද්ධ දේශනාව දිහා බැලුවහම අපට ඉතාම මැනවින් තේරෙන, ඉතාම ප්‍රකටව තේරෙන ඉතා සුවිශේෂ දෙයක් තියෙනවා. ඒ මැනවින් තේරෙන ඉතා සුවිශේෂ දේ තමයි පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාව ප්‍රධාන කොට බලාපොරොත්තු වෙන්නේ තම තමන්ගේ సంతානය තුළ නිවීමට අදාළ ක්‍රියාමාර්ග ඉතා වේගෙන් අනුගමනය කරලා ඒවාට අදාළ සදාතනික සංසිඳීමට එකතු වෙන එක. තේ සංසිඳීමට එකතු වීමෙන් තමයි අපට මේ ප්‍රශ්නේ සම්පූර්ණයෙන් ඉවර කරන්න පුළුවන් වෙන්නේ. මේක සම්පූර්ණයෙන් ඉවර කරන්න අපි උත්සාහ කරන්න ඕන. සම්පූර්ණයෙන් ඉවර කිරීම කෙසේ වෙතත් ස්ථාවරත්වයකට එන්න ඕන. අපේ ජීවිතවල අපි ස්ථාවරත්වයකට එන්න ඕන. ඉතින් එහෙම ස්ථාවරත්වයක් නැති බොහොම අස්ථාවර ජීවන චර්යාවක තමයි අපි නිරත වෙලා ඉන්නේ. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවට අනුව අපි පහුගිය කාලේ එකම දේශනා රටාවක හිටියා මේ කන්ද ආයතන ධාතු සම්බන්ධ. ඒතර මේවා සම්පූර්ණයෙන්ම අවබෝධ කරන්න උමනා නැහැ. මේ එක පැත්තකින් අවබෝධය කරා යනකොට මේවා සියල්ලම තුල මේවා හැම එකම සිද්ධ වෙන දේ ඔබට පේන්න පටන් ගන්නවා. හැම දෙයකම වෙන්නේ මෙන්න මේ දේ නේද කියලා ඔයාලට දැනෙන්න තේරෙන්න පේන්න පටන් ගන්නවා. එක හරිම වැදගත් දෙයක්. මේක ඉතාම වටිනා දෙයක්. පින්නතුන්ලා හොඳට කල්පනා කළ බලන්න ජීවිතේ මේ ස්කන්ධ ආයතන මේ ධාතු මේවායේ හැසිරීම දෙස බලනකොට අර ප්‍රධාන කෙලෙස් ධාරාව ප්‍රධාන කෙලෙසුන්ගේ මූලයන් සම්පූර්ණයෙන් අඩපණ වෙන්න පටන් ගන්නවා. ප්‍රධාන කෙලෙසුන්ගේ මූලයන් සම්පූර්ණයෙන් අඩපණ වෙන්න පටන් ගන්නවා. දැන් අපේ මේ කෙලෙසුන්ගේ මූලයන් විදියට ප්‍රවාහයන් හයක් විතර අපට අඳුන ගන්න පුළුවන්. ඒ හයම ගලන්නේ ස්කන්ධ ස්කන්ධ හැටියටත් ආයතන ආයතන හැටියටත් ධාතු ධාතු හැටියටත් දකින්න අවබෝධ කරන්න බැරි නිසා. එතකොට මේවා ඒ විදිහටම තියෙන විදිහටම ඒ ආකාරයටම යම් කෙනෙක් අවබෝධ කළොත් ඒ විදිහටම යම් කෙනෙක් මේවා අවබෝධ කළොත් ඒ අවබෝධ කරන කෙනා තුළ දුක සකස් වෙන්න විදිහක් නැහැ. දුක සකස් වෙන්න විදිහක් නැහැ. ඒ අවබෝධ කරන කෙනා තුළ දුක නිරුද්ධ වෙන්න පටන් ගන්නවා. ඒවා ඒ විදිහටම අවබෝධ කරගන්න බැරි වීමේ ව්‍යාකූලත්වය අපි ඉතාම හොඳින් තේරුම් ගන්න ඕනේ. ඒවා ඒ ආකාරයෙන්ම අවබෝධ කරගන්න බැරිවීම නිසා අපි මුහුණ දෙන ව්‍යාකූලත්වයක් පවතිනවා. අර්බුදයක් පවතිනවා. ඒ ව්‍යාකූලත්වය අපි ඉතාම හොඳින් ඉතාම මැනවින් අපි අවබෝධ කරගන්න ඕන ඒ ව්‍යාකූලත්වය. එතන මොකද්ද ඒ ව්‍යාකූලත්වය? මොකද්ද මේ බුද්ධ ශාසනය පෙන්වන ව්‍යාකූලත්වය? මේ බුද්ධ ශාසනය පෙන්වන මේ ව්‍යාකූලත්වය තමයි පින්වත්නි අපේ ජීවිතය ඇතුලේ ක්ලේශ මූලයන් ගැලීමේ, චිත්ත සංස්කාර ගැලීමේ ප්‍රධාන ප්‍රවාහයන් හයක් අපට මූලික වශයෙන් අඳුන ගන්න පුළුවන්. මේ ප්‍රවාහයන්ගේ අවිච්ඡින්න ගැලීම, අඛණ්ඩ ගැලීම, අඛණ්ඩ ගැලීම අපට සිද්ධ වෙන්නේ මෙන්න මේ ස්කන්ධ ස්කන්ධ හැටියට, ආයතන ආයතන හැටියට, ධාතු ධාතු හැටියට ඒවායේ ධර්ම ස්වභාවය, ඒ ධර්ම ස්වභාවයේ මත පිහිටා ඒවා අනිත්‍ය වශයෙන්, දුකක් වශයෙන්, අනාත්ම වශයෙන්, අතහැර දැමිය යුතු වශයෙන්, නොඇලිය යුතු ආකාරයෙන්, කලකිරිය යුතු ආකාරයෙන්, අනිමිත් ආකාරයෙන්, අප්පනිහිත ස්වභාවයෙන්, ශුන්්‍යත ස්වභාවයෙන් මේවා කියවා ගන්න, මේවා දකින්න බැරිකමේ අරුබුදයක් තමයි අපට තියෙන්නේ. ඒවා මේ විදිහට දැක ගන්න බැරි වීමේ අරුබුදයක් තමයි අපට තියෙන්නේ. එතන මේ අර්බුදය අපි ඉතා හොඳින් තේරුම් ගන්න ඕනේ. එතන මේ අර්බුදය අපි ඉතාම හොඳින් තේරුම් නොගෙන අපිට මේ ප්‍රශ්න විසඳන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් හැටියට මුලින්ම අපිට මේවා මේ ආකාරයෙන් තේරුම් ගන්න බැරි කම නිසා, කියන්නේ මේවා මේ විදියට අවබෝධ කරගන්න බැරි කම නිසා අපි මුහුණ දෙන අර්බුදය, අපි මුහුණ දෙන ප්‍රශ්නය අප තේරුම් ගත යුතුයි. එතකොට අපි තේරුම් ගත යුතු මූලික ප්‍රශ්න මේක තමයි අපි තේරුම් ගන්න ඕන තත්වය. එතකොට කන්දායතන ධාතු වශයෙන් අපට දකින්න බැරි වීමෙන් අපි මූණ දෙන ප්‍රශ්නයක් තියෙනවා. ඒ කන්දායතන ධාතු ඒ ආකාරයෙන්ම දකින්න බැරි වීමෙන් අපි මූණ දෙන ප්‍රධාන ගැටලුව තමයි, ප්‍රධාන ප්‍රශ්නය තමයි අර අඛණ්ඩව කෙලෙස් මූලයන් පදනම් කරගෙන අපි තුල ගලාගෙන එන චිත්ත සංස්කාරයන්ගේ ප්‍රවාහය. එතකොට මේ ප්‍රවාහය හය පැත්ත කුමක්ද? එකක් තමයි මේ චිත්ත සංස්කාර ප්‍රකටව අපි තුල ගලනවා. ඇලීම පදනම් කරගෙන ගැලීමක් තියෙනවා. ඇලීම පදනම් කරගෙන අපි තුල ගැලීමක් තියෙනවා. ගලනවා කියන්නේ එක දිගටම ඇලීම පදනම් කරගෙන සංචිත්ත සංස්කාරයන්ගේ ගැලීමක්. ඒක එක. මේ කෙලෙස මේ සංසාරික සත්‍යයගේ ක්ලේශ අරබුදය ගැනයි අපි මේ කියන්නේ. මේ බඳු අරබුදයක තමයි අපි ඉන්නේ. දෙක. ගැටීම පදනම් කරගෙන කෙලෙස් ගැලීමකටත් අපි අහසු වෙලා ඉන්නවා. ඒවා පදනම් කරගෙන තවදුරටත් තවදුරටත් කෙලෙසුන්ගේ මෝරා වැඩිවීම, අතිරේක අතිරේක තවත් විවිධ හැඩතල කෙලෙසුන්ගේ ඉස්මතු වීමක්ද අපට දකින්න ලැබෙනවා. එහෙමත් අපට දකින්න ලැබෙනවා. එතකොට එහෙමත් අපට දකින්න ලැබෙනවා නම් මේ විදියට වෙනවා නම් අපේ ඇතුළාන්තයේ තුල යම් දෙයක් මේක අපි ඉතාම හොඳින් තේරුම් ගන්න ඕන. මේක අපි ඉතාම මනවින් අප තේරුම් ගන්න ඕන. එතකොට ඇලීම පදනම් කරගෙන චිත්ත සංස්කාරයන්ගේ ගැලීමකුත් සිද්ධ වෙනවා. ගැටීම පදනම් කරගෙන චිත්ත සංස්කාරයන්ගේ ගැලීමකුත් සිද්ධ වෙනවා. මේ ගැලීම ඇතුලේ තව තව ක්ලේශයන් මෝරා වැඩෙනවා. ඒවට අපි කියනවා උපක් ක්ලේශ කියලා. උපක්ලේශ අර වත්තුපම වගේ සූත්‍රවල තියෙන උපක්ලේශ කියලා, උපකිලේශ වර්ග තියෙන. දැන් අපිට පේනවා රේරුකාණී ඡන්දවිමල මහානායක ස්වාමීන් වහන්සේ වගේ උන්වහන්සේලාගේ පොත්වල එහෙම තියෙන්නේ කෙලෙස් එක පොතක තියෙන කෙලෙස් 1500ක් කියලා. ඒවා අර මූලික ප්‍රවාහය ඇතුලේ ගොඩ නැගෙන උපක්කිලේශ පින්වත්නි බොහෝමයක්. එතකොට මේ බඳු අතිරේක ක්ලේශයන් සියුම් සියුම් ක්ලේශයන් ගොඩාක් අපිට තියෙනවා. අර ප්‍රධාන ධාරාව නැසෙනකොට අර ක්ලේශයන් ඔක්කොම නිරුද්ධ වෙන්න ගන්නවා. ඒ කෙලෙස් අපි තමයි 1500 කියලා 1500ම අපි නසන්න ඕනේ. 1500ම ගලන්නේ ප්‍රධාන කෙලෙස් පාරවල් ගණනාවක් ඇතුලේ. ඒ පාරවල් ටික වහලා දැම්මට පස්සේ අර කෙලෙස් තමයි සිඳිල යන්නේ. එතකොට අර සාමාන්‍යයෙන් උල්පතම වහලා දැම්මුත් එහෙම ගැලීමක් නැහනේ. එතකොට එතනින් පස්සේ තියෙන කිසිවක්වත් පුරවන්න බෑ. උල්පත වසා දාපු තැනක සම්පූර්ණින් සිඳියාමක් තමයි දකින්න ලැබෙන්නේ. එතකොට මේ සම්පූර්ණින් සිඳියාම කියන එක බුද්ධ ශාසනයේ ශ්‍රාවකයාගෙන් අපේක්ෂා කරන ඒ නිසා අර ඇත්තටම මේ උල්පතේදී ප්‍රශ්නේ විසඳා ගැනීම පහසුයි. මේ උල්පතේදී ප්‍රශ්නේ විසඳා ගැනීම පහසුයි ගඟේදී ප්‍රශ්නේ විසඳනවට වඩා. ඒක මුහුදටත් ගියාම තමයි අපි විසඳන්න හදන්නේ. ඔන්න ඕක තමයි අපි මුණ දෙන ප්‍රශ්නය. උල්පත ද අත්හැරලා ගඟ ද අත්හැරලා මුහුදට ගිහින් මේ ප්‍රශ්නේ විසඳන්න හදනවා. එතකොට මේ ප්‍රශ්නය උඩු දුවලා ඉවරයි. මේ උල්පතේදීම මේ ප්‍රශ්නේ විසඳා ගන්න පුළුවන් නම් ඒක හරිම පහසුයි. ඒකයි වත්තූපම සූත්‍රය පවා කියන්නේ මේ ඇඳුම වස්ත්‍රයක උපමාවක් නෙගන්නේ. වත්තූපම කියන්නේ ඒකනේ වස්ත්‍රයක් උපමා කරගෙන වදාළ දේශනාව කියන එකනේ වත්තූපම කියන්නේ. ඒකද කියන්නේ ඇඳුමක මතුවෙන වර්ණ ගැන්වීම. වර්ණ ගන්නවනේ ඇඳුම්. ඒකනේ මේ ඇඳුම් වල විචිත්‍රත්වයක් තියෙන ඒවා වර්ණ ගන්නවල එක එක විදියට. මුල් ස්වභාවයෙන්ම වෛවර්ණ බවක් නැහැ, විචිත්‍රත්වයක් නැහැ. මුල් ස්වභාවයෙන්ම වෛවර්ණ ස්වභාවයක් නැහැ. ඒ වර්ණ ගැන්වීම කියන එක පස්සේ කරපු දෙයක්. වර්ණ ගැන්වීම කියන එක පසුකාලීනව අපි කළ දෙයක්. එතකොට වර්ණ ගැන්වීම කියන එක අපි අපේ අභිමතය අනුව කරන්නේ. එතකොට වර්ණ ගැන්වීමේ ක්‍රියාවලියට අයිති මූලික තත්ත්වයක් තමයි පාරිශුද්ධ බව. පාරිශුද්ධ බව. එතකොට මේ පාරිශුද්ධ බව කි නැත්තම් මුල් රෙදි කඩේ වර්ණ ගැන්වීම නිසියාකාරයෙන් කරගන්න පුළුවන් කමක් නැහැ. මේ පාරිශුද්ධ භව කියන එක හරිම වැදගත් දෙයක් වර්ණ ගැන්වීමේදී. දැන් ඔබ හොඳට හිතන්න වර්ණ ගන්වන්න පෙර වස්ත්‍රයේ පිරිසුදුව තෙතමාත්තු කරලා නැත්තම් තෙත නැත්තම් ඒක වර්ණ ගන්වන්න බෑ. දැන් සිවුරක් පඳු පවද්දී අපි පළවෙනියෙන් කරන්නේ ඒක හොඳින් පිරිසුදු කරගන්න එක. එතකොට අර ඒ පිරිසුදු කිරීමත් එක්ක අර අමු නූල් වල තිබුණු මූලික தත්ත්වයට ගන්න තමයි ඒක ඒ මේ වර්ණ ගන්වන තැන ගින්දර දාලා පවා ඒක හොඳට රත් කරගන්නේ. එතකොට අර ඇතුලේ නූල් වල පවතින ලිහිල් බවට ඒ ලිහිල් බව මේ අතගාලා හොයන්න බෑ. නමුත් ප්‍රධාන දෙයක් තමයි වර්ණ ගැන්වීමට ප්‍රථමයෙන් කරන පිරිසුදු කිරීම. ඒ පිරිසුදු කිරීමේ ක්‍රියාවලිය නැති වුණොත් වර්ණ ගැන්වීමේ ක්‍රියාවලිය අසාර්ථක වෙනවා. හොඳට බලන්න මිනිස්සු ඇඳුම් වලට නිල් දානවනේ, සුදු පාට ඇඳුම් වලට හොදන් නැතුව දාලා බලන්නකෝ. ඒ නිල් තනින් තන තනින් තන ඒ ඇඳුමට අහන්නේ නැහැ ඒක. ඒ නිල් පාට ඒ නිල් දාද්දි දානවා අපි හැමෝම සුදු පාට ඇඳුම් වලට. ඒ සුමුදු ප්‍රභාස්වර බව තියාගන්න, සුදු පාටෙන් ඇති වෙන ප්‍රභාස්වර බව ආලෝකමත් බව තියාගන්න. ඒකේ අර දුරුවර්ණ බව අයින් කරගන්න මිනිසු කරන්නේ ඇඳුම් හොදලා එකට නිල් වගේ එක එක දේවල් දානවා. එතකොට ඒකෙන් අර ප්‍රභාස්වර බවක් එනවා. ඒ ප්‍රභාස්වර බව කියන එක පින්වත්නි අපේ ඇඳුම් වල තියෙන්න නම් යා ඒක පළවෙනියෙන්ම කරන්න ඕන දේ තමයි ඒක හොදලා තියෙන්න ඕන. ඒක හොදලා තියෙන එක ඉතාම විශේෂ දෙයක්. එතකොට ඒක හොදලා තිබ්බොත් තමයි මේ ප්‍රභාස්වර බව පවත්වන්න පුළුවන්. එතෙක පවත්වන්න බෑ. ඒ ප්‍රභාස්වර බව පවත්ව ගන්න පුළුවන් කමක් නෑ. එතකොට මේ ප්‍රභාස්වර බව පවත්වා ගැනීමට එයා මුලින් රෙදි කඩ පිරිසුදු කර ගන්න ඕන වගේම පින්වත්නි මේ වස්ත්‍රයක මේ පිරිසුදු කිරීම කියන එක මුලින් තියෙන්න ඕනේ. ඒත් එක්කම තමයි යම් යමක යම් පැල්ලමක් ඉවත් කරනවා නම් ඒ ඉවත් කරන එක මුල් ස්වභාවයෙන්ම කරන්න ඕනේ. ඒ යම් පැල්ලමක් ඇඳුමක ඉවත් කරගන්නවනේ, ඒක දැන් කහට පැල්ලමක් කියලා හිතන්නකෝ. ඒ කහට පැල්ලම් ඒ කහට පැල්ලම වැදුණු මුල් ස්වභාවයෙන්ම ක්‍රියාමාර්ගය යොදලා ඉවත් කර ගැනීමට උත්සාහ කරන්න ඕනේ. ඒ මුල් ස්වභාවයෙන්ම ක්‍රියාත්මක වෙලා ඒක ඉවත් කරගන්න අපිට බැරි වුණොත්, මුල් ස්වභාවයෙන්ම ක්‍රියාත්මක වෙලා ඒක අපිට ඉවත් කරගන්න බැරි වුණොත් එහෙම අපි මුහුණ දෙන ප්‍රශ්නය තමයි ඒක මොන පිරිසුදු කාරකයේදුවත් ඒක ඉවත් කරගන්න බෑ. අන්න ඒ වගේ අර මේ ප්‍රශ්නේ උල්පතේදී විසඳගන්න ලේසි ගඟට වඩා ඊට පස්සේ මුහුදෙදි මේක කොහොමත් කරන්න බෑ. ලංකාවේ මිනිස්සු මුහුදත් එක්ක තමයි පොර බදන්නේ. අච්චරර පහසු විකල්ප තියෙද්දි ඒ පහසු විකල්පේ හරියටම බුදුරජාණන් වහන්සේ තෝරලා දුන්නා. ඒ බුදුරජාණන් වහන්සේ වදාලා අර මුල් කතාවට මූලික ප්‍රධාන කතාවක් තියෙනවනේ. ඒ මූලික ප්‍රධාන කතාවට එකතු වුණා නම් එයාට කවදාවත් එයාට වරදින්න විදිහක් නෑ පින්වත්නි. එයාට කවදාවත් වරදින්නේ නෑ. එනිසා මම ඔබට යෝජනා කරන්නේ අර මුල් කතාවට එකතු වෙන්න උත්සාහ කරන්න කියලා. ඒ මුල් කතාවට එකතු වීම තමයි බුද්ධ ශාසනයේ ප්‍රධාන ඉලක්කය. ප්‍රධාන ඉලක්කය. එතකොට මේ මුල් කතාවට එකතු වුණාට පස්සේ තේරෙනවා කෙලෙස් ප්‍රවාහයම අඳුනගත්තොත්, ඒ අඳුනගත් තැන ඉතනට විකල්ප කළොත් මේ අතිරේකව ගොඩනැගෙන නානාවිධ ආකාරයේ නොයෙක් නොයෙක් ආකාරයේ අතිරේක ක්ලේශයන් ගැන අපේ අවධිකමවත් ඕනේ නැහැ. මොකද අර ප්‍රවාහය ඇතුලේ තමයි මේවාට දොරගුල් ඇරිලා තියෙන්නේ. ඉතින් අපි බලමු හය පැත්තක් තියෙනවා. ඇලීම පදනම් කරගෙන චිත්ත සංස්කාරයන්ගේ ගැලීමක් තියෙනවා. ගැටීම පදනම් කරගෙන චිත්ත සංස්කාරයන්ගේ ගැලීමකුත් තියෙනවා. දෙකයි. තුන්වෙනි එක තමයි පුද්ගල භව, මමත්වය, ආත්මීය ස්වરૂපය. ඇතුළේ තියෙනවා අපේ හැමෝගෙම ඇතුළේ තියෙනවා ආත්මීය ස්වરૂපය. මමායනේ පදනම් කරගෙන කරගත්ත පුද්ගල ස්වરૂපයකින් තමයි අපි ලෝකේ ගනුදෙනු කරන්නේ. ඒ පුද්ගල ස්වરૂපයේ ඇතුළාන්තයේ තුල ඉතා ප්‍රකටව තමන් තුළ නියෝජනය වෙන නිසා ඒක ඇතුළේ තමයි මිනිස්සු සෑම ගනුදෙනුවක්ම කරන්න උත්සාහ කරන්නේ. ඒක ඇතුළේ. එතකොට මේ පුද්ගල ස්වરૂපය තුලමයි මේ ප්‍රශ්නය, මේ කියන්නේ පුද්ගල ස්වરૂපය ඇතුළෙමයි අපි මේ ප්‍රශ්නාවලියට එකතු වෙලා ඉන්නේ. ඒ කියන්නේ පුද්ගල භව කියන එක, ආත්මීය ස්වභාවය කියන එක, මමත්වය කියන එක අපේ ඇතුළේ පණ නගින ප්‍රධාන පෙළේ කෙලෙස් ධාරාවක්. ඒක ප්‍රධාන එකක් පින්වත්නි. ඒක අපේ ජීවිතේ ප්‍රධාන එකක්. එතකොට මේ ප්‍රධාන කෙලෙස් ධාරාව කියන එක, මමත්වයේ පදනම් කරගෙන ගොඩනැගෙන ප්‍රධාන කෙලෙස් ධාරාව කියන එක මේ ක්ලේශයන් ගැලීමේ ප්‍රධාන අවකාශයක්. පුද්ගල භවට අදාළවත් චිත්ත සංස්කාරයන්ගේ ගැලීමක් සිද්ධ වෙනවා. එතකොට තුනයි. එකක් තමයි ඇලීම පදනම් කරගෙන චිත්ත සංස්කාරයන්ගේ ගැලීමක් සිද්ධ වෙනවා. ගැටීම පදනම් කරගෙන චිත්ත සංස්කාරයන්ගේ ගැලීමකුත් සිද්ධ වෙනවා. ඊළඟට පුද්ගල බවට සාපේක්ෂව චිත්ත සංස්කාරයන්ගේ ගැලීමකුත් සිද්ධ වෙනවා. පුද්ගල බවට සාපේක්ෂව. එතකොට තුනයි. ඒ කාරණෙත් එක්ක කාරණා තුනයි. හතරවෙනි දේ. තවත් එක් දෙයක් තියෙනවා. හතරවෙනි දේ. ඒ තමයි අපේ ජීවිතය ඇතුළේ ස්වභාවයෙන්ම ස්මතු වෙන දෙයක් තමයි සැක සංකා සහිත බව, විචිකිච්ඡා ගතිය. ඒ සැක සංකා සහිත බව පදනම් කරගෙනත් අපේ ඇතුළාන්තයේ තුල චිත්ත සංස්කාරයන්ගේ ගැලීමක් සිදු වෙන. හොඳට බලන්න, අපිට පෙර භවයේ ගැන සැකයි, මේ භවයේ ගැන සැකයි, මතු භවයේ ගැන සැකයි. ඒක ඔය සැකේ හොඳටම උඩු දිව්වට පස්සේ මේ අවස්ථාවේ පොඩි පොඩි මානව ගුණධර්ම පවා වෙනසිල යනවා. අම්මා තාත්තා ගැන පවා සැකෙන්න පුළුවන්. ඒක බලන්න කොච්චර උඩු දුවනවද කියලා. බිරිඳ ගැන සැකයි, දරුවෝ ගැන සැකයි, ආමුදුරුවෝ ගැන සැකයි. මේ විදිහට සැකයේ දිනදා ජීවිතය ඇතුළේ තියෙනවා. ප්‍රධාන වශයෙන් පෙර භවයේ ගැනද, පසු භවයේ ගැනද, මේ භවය ගැනද සැකයි. හේතුඵල වශයෙන් අන්තර් සම්බන්ධයක් තියෙනවා දැයි සැකයි. මිනිසුන්ට ඒක ගැන සැකයක් තියෙනවා. සැක සංකා සහිත බවක්. එතකොට අන්නේ සැකය බුදුරජාණන් වහන්සේ ගැන පවා මිනිසුන්ට සැකේනවා. මේ හොඳට බණ අහගෙන ඉන්නවා යාට බුදුරජාණන් වහන්සේ ගැන සැකේනවා සමහර අයට. නිකන් සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් අර ධර්මයේ නොදන්නා කමටම කෙනෙකුට හිතෙන්න පුළුවන් අනේ බුදුරජාණන් වහන්සේම පහළල හිටියද නැද්ද දන්නේ නැහැ කියලා වගේ පවා යම් කෙනෙකුට සැකයක් එන්න පුළුවන්. යම් කෙනෙකුට එබඳු සැකයක් එන්න පුළුවන්. ඒක ඉතින් බරපතල තත්ත්වයක්. ඒක අපේ ඇතුළාන්තය තුළ මතුවෙන බොහොම බරපතල, ඉතාම භයානක බරපතලම තත්ත්වයක්. සැක සංකා සහිත බව. ඊට පස්සේ ඒ සැක සංකා සහිත බවත් එක්ක අපි තුළ මතුවෙන දෙයක් තමයි ඒ සැක සංකා සහිත බවත් එක්කම අපි තුළ පැන නගින අපි තුළ ස්මතු වන තත්ත්වයක් තමයි ඒක ඇතුළේ නොයෙක් නොයෙක් ආකාරයේ. ඒක තවත් විචාර විචාර විමස විමසා ඒ සැක සංකා සහිත බවට අදාළව අපි තුළ මහ විශාල බරපතල චිත්ත සංස්කාරයක ගැලීමක් සිද්ධ වෙනවා. ඒක අපේ කෙලෙස් ප්‍රවාහයේ හතරවෙනි ප්‍රවාහය. පස්වෙනි එක තමයි පින්වත්නි, එතකොට ඒක ඇතුලේ මේ අපි ගත කරන ජීවිතය ඇතුලේ අපි අත්දකින ලෝකය පදනම් කරගෙන ඒ ලෝකෙට නැවත නැවත එකතු වීම පිණිස මේ මොහොතටත් අදාළයි, තුන් භවයටත් එක අදාළයි. නැවත නැවත ලෝකයට එකතු වීම සම්බන්ධ අපිට හරි ආසාවක් තියෙනවා. මේ දුකත් අපි වළඳනවා. මේ දුකත් හොඳට භුක්ති විඳින ගමන් අපි නැවත නැවත මේ ලෝකෙට එකතු වීම පිළිබඳ අපේ ඇතුළාන්තයේම පැන නගින ආසාවක් අපට තියෙනවා. අපිට හරි ආසයි පින්වත්නි. අපිට ආසා කරනවා. එතකොට ඒක ඇතුළේ අපට මහ බරපතල ආසාවක් තියෙනවා. ඒ ආසාවට අපි කියන්නේ ඇත්තට මේක තමයි තෝරන්නේ එක තැනක භව නිට්ටිය කියලා පවා. ඒක ඇතුලේ චිත්ත සංස්කාර ප්‍රවාහයක් ගලනවා. භව නිට්ටිය පදනම් කරගෙනත් නොයේක් චිත්ත සංස්කාරයන්ගේ ගැලීමක් අපේ සිත තුළ සිද්ධ වෙනවා. අපේ හිතේ සිද්ධ වෙනවා. ඒක තමයි අපි මූණ දෙන, අපි මුහුණ දෙන පස්වෙනි අවකාශයේ. ඊළඟ එක තමයි මෝහය පදනම් කරගෙන, මුලාවීම පදනම් කරගෙන, ආර්ය සත්‍ය ඥානයක් නැතිකම නිසා, ඒ ආර්ය සත්‍ය ඥානේ නැතිකම ඇතුලේ චිත්ත සංස්කාරයන්ගේ ගැලීමක් සිද්ධ වෙනවා. මෝහය, අවිද්‍යාව, චතුරාර්ය සත්‍ය නුවණ නැතිකම ඇතුලේ අපි මේ ලෝකයේත් එක ඇයි හොඳයි කම්පාණ්ඩ ගිහින්, ලෝකයේත් එක ගනුදෙනු කරන්න ගිහින්, ඒ ගනුදෙනු කිරීම ඇතුළෙම අපට චිත්ත සංස්කාරයන්ගේ ගැලීමකුත් සිද්ධ වෙලා තියෙනවා. එතකොට දැන් බලන්න මේ අපි මූණ දෙන අරබුදේ කොච්චර ව්‍යාකූල බරපතල ගැටලුකාරී තත්ත්වයක්ද? හරි භයානක තත්ත්වයක්. එතකොට මෙන්න මේක ඇතුලේ නොඑක් නොඑක් අතිරේක උපක්ලේශ සහගත තත්ත්වයකින් අපේ ඇතුළාන්තේ පිරී පවතිනවා. එතකොට මේවාගෙන් සිත මුදවා ගැනීම පිණිස තමයි අපට ඥානය කියලා එකක් වමනා විස්තර කරලා විභාග කරලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු රටාවටම ජීවිතේ විමස විමසා බැලිය යුතුවන්නේ මෙන්න මේ නිසයි. එතකොට දැන් මේවා මේ කියාපු දේවල් මේ අපේ ඇතුළාන්තයේ වනසන මූලික චිත්ත සංස්කාරයන්ගේ ගැලීමේ ප්‍රවාහයන් දැන් මෙතන හයක් කිව්වනේ. ඒ හය තමයි මූලික කෙලෙසුන්ගේ හැඩය. කියන්නේ මූලික කෙලෙස්වල මූලික හැඩයක් තියෙනවානේ. ඒ මූලික හැඩය අපි හොඳට දකින්න පුරුදු වුණොත් අපට මේ රෝග නිදානයට බෙහෙත් කරන්න පුළුවන්. රෝග ලක්ෂණ වලට බෙහෙත් කිරීම තමයි අද අපේ රටාව. රෝග ලක්ෂණ මතුවෙනකොට බෙහෙත් කරනවා. නමුත් රෝග නිදානයට බෙහෙත් කළොත් තමයි රෝගේ නිට්ටාවට සුව කරන්න පුළුවන්. ද රෝගේ නිදානේ ගවේෂණය කිරීමේ කම්මැලිකමක් අද මිනිස්සු තුල දකින්න ලැබෙනවා. රෝග නිදානේ විමසා බැලීමේ උදාසීනකම මිනිසුන්ගේ ජීවිතවල පේන්න තියෙනවා. එනිසා ඔය පිනතුන්ලා එහෙම උදාසීන නොවි මේ ධර්මයේ තුල සැබෑවටම නැගී සිටීමට ජවයක් ගන්න ඕන. ඒ ජවය අපේ ජීවිතවලට ඕන අපි ඕන කරනවා පින්නත්. ඒ ජවය නැත්තම් අපිට මුකුත් කරන්න බෑ. ඒ ජවය අපේ ජීවිතවලට ඕන කරනවා. එතකොට දැන් බලන්න මේවා අතරත් අන්තර් සම්බන්ධයක් පවතිනවා. හොඳට බලන්නක ඇලීම පදනම් කරගෙන චිත්ත සංස්කාරයන් ගැලීම නිසා තමයි ගැටෙන්නක් පුළුවන් වෙලා තියෙන්නේ. ඇලීම කියලා එකක් සිත තුළ නොපවතිනවා නම් ගැටීම කියලා එකක් පවතින විදිහක් නැහැ. ඇයි මේ දෙක නිකන් එකම කාසියේ දෙපැත්ත වගේ. මේ කියන කාරණය එකම කාසියක දෙපැත්තක් වගේ. ඇලීම පදනම් කරගෙන චිත්ත සංස්කාරයන්ගේ ගැලීමක් නැත්නම් ගැටීම පදනම් කරගෙන චිත්ත සංස්කාරයන්ගේ ගැලීමක් සිද්ධ වෙන්න විදිහක් නැහැ. රාගයෙන් තොරව ද්වේෂයක් නැහැ. රාගයෙන් තොරව ද්වේෂයක් නැහැ. එතකොට ද්වේෂයෙන් තොරව රාගයක් ගැන කතා කරන්න බෑ. ඇලීම ඇලීම ප්‍රාමාණික සාධකයේ විදියට අපේ අධ්‍යක්ෂින් පරාසයක කවලම් වෙලා තියෙන නිසා තමයි ගැටෙන්න පුළුවන් මට්ටමටත් ලෝකයක් හම්බ වෙන්නේ. ඇලීම පදනම් කරගෙන චිත්ත සංස්කාරයන්ගේ ගැලීම නිසායි ගැටීම පදනම් කරගෙනද චිත්ත සංස්කාරයන්ගේ ගැලීමක් අපේ ඇතුලේ සිද්ධ වෙන්නේ. නොඇලුණු තැනක එයාට ගැටෙන්න පවා දෙයක් මුණ ගැහෙන්න තියෙන අවකාශය බොහොම විරලයි පින්වත්නි. එතකොට ඇලීම පදනම් කරගෙන චිත්ත සංස්කාර ගැලීම නිසාම ගැටෙන්න පුළුවන් මට්ටමට එයාට ලෝකේ හම්බ වෙනවා. ඇලීම් ගැටීම් පාදක වෙන ලෝකේ ඇතුලේ මම කියලා ගතියක් පුද්ගල භවකින් නඩත්තු කරන්න පුළුවන් මට්ටමට ලෝකයේ පිළිබඳ කියවා ගැනීමක් ලෝකයේ පිළිබඳ අඳුනා ගැනීමක් ඒ කෙනා තුළ ස්මතු වෙනවා. එහෙනම් ඇලීම් ගැටීම් පාදක නොවන තැනක මමත්වයේ පදනම් වෙන්නෙත් නෑ පින්වත්නි. ඊට පස්සේ මමත්වයේ පදනම් වෙච්ච තැනක නැවත නැවත ඇලෙන්න ගැටෙන්න පුළුවන් මට්ටමටම එයාට ලෝකේ ඇයි හොඳයි කම්පාණ්ඩ ලෝකේ ගනුදෙනු කරන්න පුළුවන් අවකාශයක් එයාට උදා වෙනවා. එතකොට ඇලීම සහ ගැටීම පදනම් වෙන්නේ මමත්වයේ නිසා. එතකොට මමත්වයේ මතම පිහිටා නැවත නැවත ගනුදෙනු කරද්දී ඇලෙන්න පුළුවන් ගැටෙන්න පුළුවන් මට්ටමේ සිතක් තමයි ඔය පින්තුන්ලාට තියෙන්නේ. එහෙම සිතක් තියෙන්නේ. එතට ඇලීම සහ ගැටීම පදනම් කරගෙන මමත්වයේ පදනම් කරගෙන පින්නතුන්ලා ගනුදෙනු කරන්න යන එක ඇතුලේ තමයි එයාට ජීවිතේ හරියට සැකසංකාමත් වෙන්නේ. එනං ඇලීම ගැටීම මමත්වයේ පදනම් නොවිච්ච තැනක සැකසංකාමත් වෙන්න විදියකුත් නැයි. සැකසංකාගත වීම කියන්නේ අපේ ක්ලේශ ධර්මයන්ගේ ගැලීමේ ප්‍රධාන ප්‍රවාහය. එතකොට මේ සැක ඇලීම ගැටීම මමත්වයේ සැක සංකා මත පදනම් වෙනකොට තමයි එයාට මේ ලෝකේ නැවත නැවත ඇයි හොඳයි කම්පාණ්ඩ නැවත නැවත අපේක්ෂා කරන්න ලෝකයේ සමග නැවත නැවත එකතු වෙන්න පුළුවන් මට්ටමට එයාගේ ඇතුළාන්තය තුළ සූදානමක් ඇති වෙන්නේ. එතකොට ඇලීමද ගැටීමද මුලාවීමද මත පිහිටා මමත්වයේ මත පිහිටා අපි ලෝකේ ගනුදෙනු කරනකොට ඇලීමද ගැටීමද මමත්වයේද මත පිහිටා ලෝකේ ගනුදෙනු කරනකොට ඒ ගනුදෙනු ඇතුලේ එහෙම ගනුදෙනු කරන්න යෑම තුල අපිට මොකද්ද වෙලා තියෙන්නේ? ඇලීමද ගැටීමද මමත්වයේද සැකසංකාද මත පිහිටා ගනුදෙනු කරද්දී තමයි මීට වඩා හොඳ ලෝකයක් පිළිබඳ අපේක්ෂා දල්ලෝ ගන්නේ. ලෝකේ අපේක්ෂා දල්ලෝ ගන්න ඕන තැනක් නෙමෙයි. ලෝකේ කියන්නේ අතහැරලා දාන්න ඕන තැන. මේ බුද්ධ ශාසනයේ ප්‍රධාන දෙයක් අතහැරීම. මේ ලෝකේ මොහොතක්වත් රැඳෙන්න හොඳ තැනක් නෙමෙයි. නමුත් අපි රැඳෙන්න ආසයිද නැද්ද? හරි ආසයි. අපි බණ අහනවා බණ කියනවා අපි ලෝකේ රැඳෙන්න හරි ආසයි. අපි ලෝකේ වැඩ කරන්න ආසයි. අපි ලෝකය අරගල කරන්න ආසයි. අපි ලෝකයේත් එක්ක එකතු වෙලා ලෝකයේ ඇසුරු කරගෙන වාද කරන්න ආසයි. ඒ වයින් අපිට වෙච්ච යහපතකුත් නැහැ. ලෝකයට වෙච්ච යහපතකුත් නැහැ. හැබැයි අපි ආසයි ඒකට. ඒ ඔක්කොම වෙලා තියෙන්නේ මොකක් නිසාද? මෝහය නිසා. මුලා වෙච්ච නිසා. අපේ ඇතුළාන්තේ තුර බරපතල විදියට අවිද්‍යා සහගතකම ක්‍රියාත්මක වන නිසා. දැන් බලන්න මේ ටික අතර අන්තා සම්බන්ධි අවිද්‍යාව ක්‍රියාත්මක වෙන තැනක නැවත නැවත ලෝකයට එන්න ආසාවක් එනවා. නැවත නැවත ලෝකයට එන්න ආසාවක් තියෙන තැනක ඒ ආසාවම පදනම් කරගෙන යා තුළ ලෝකයට එකතු වෙන්න තියෙන උමනාව පදනම් කරගෙන එයාට පටිච්චසමුප්පන්නව දුකයි දුකයි කොට ඒක ඉන්නේ ඔළුවට සැකයි එක්කන. දුකයි කිව්වට ඉතින් ගොච්චර සැපක් තියනවද වගේ එකක් ඔළුවේ වැඩ කරන්නේ නැද්ද? වැඩ කරන හැම සැපක්ම තුරුල් කර ගැනීම ඇතුළේ දුකක් තියෙනවා. සැප සැප වළඳන ගමන් දුක ප්‍රතික්ෂේප කරන්න ශිල්පයක් නැහැ ලෝකයේ ඇතුළේ. ලෝකයේ ඇතුළේ එහෙම විධික්‍රමයක් නැහැ. පළ ගැටියෙක් ප්‍රේම කරන්නේ ගින්නට. ආලෝකයට එයා ප්‍රේම කරන්නේ. ආලෝකයට ප්‍රේම කරන්න ගිහින් එයාට සිද්ධ වෙලා තියෙන්නේ කුමක්ද? ගින්නට දැවෙන්නයි. මේකයි එයාට සිද්ධ වෙලා තියෙන්නේ. එයාට වෙන දෙයක් නෙමෙයි සිද්ධ වෙලා තියෙන්නේ. පළ ගැටියෙක් ආලෝකයට ආසා කරන්න ගිහින් ගින්නට දැවි අළු වෙන්න වෙලා, පිච්චෙන්න වෙලා. ඒ පිච්චීම කියන එක එයා තුළ ආලෝකයට ආසා කිරීම නිසා උද්ගත වෙච්ච තත්ත්වයක්. පළඟැටියෙක් ආලෝකයේ ගින්නට දැවිලා පිලිස්සිලා ගිහින් එයා ගින්න අතාරිනවද? නෑනි පින්නොත් නියා ආය ආය ගින්නට මෙනවනි. එයා නැවත නැවත ගින්නට එනවා. නැවත නැවත ගින්න පැත්තට මෙන කමක් පළඟැටියෙකුට තියෙනවා. එතකොට පළඟැටියෙක් ආසා කරනවා ආලෝකයට. ආලෝකයට ආසා කරලා එයා ගින්නට දැවි පිච්චෙන්න වෙනවා යාට. ගින්නට දැවි පිච්චෙන එකට මම කැමති නෑ. මම ආලෝකයට විතරයි කැමති කිව්වට එයාට පින්වත්නි ආලෝකමත් බවට විතරක් ආසා කරන ගමන් ගින්නට දැවි තැවි යන කම බැහැර කරලා ඉන්න බෑ. මේ දෙකම එකට පවතින දෙයක්. මෙයාට කරන්න පුළුවන් සිද්ධි දෙකයි ලෝකේ තියෙන එකක්. ගින්නට දැවෙන එකට අකමැති නම් ආලෝකයට ප්‍රේම කරන එක නවත්තන්න පුළුවන්. ගින්නට දැවෙන එකට අකමැති නම් ආලෝකයට ආසා කරන එක පළගැටියෙකුට නවත්තලා දාන්න පුළුවන්. එක පිච්චෙන්න අකමැති නම් ආලෝකයට ප්‍රේම කරන එක නවත්තලා දාන එක අවශ්‍ය නම් පළගැටියෙකුට කරන්න පුළුවන්. දෙක ආලෝකයට ආසයි නම් පිච්චෙන්නත් කැමති වෙන්න වෙනවා. එක දෙක ආලෝකයට ආසාවෙන් ගින්නට පැච් ගින්න යාලෝකයට ආසාවෙන් පිච්චෙන්නද කැමැතිවීම එකක්. පිච්චෙන්න අකමැති නම් ආලෝකයට ප්‍රේම කරන එක අතහැරලා දාන එක දෙක. මේ දෙකෙන් ඔයාලට කැමැති එකක් තෝරගන්න පුළුවන්. නමුත් අර අපේ ඇතුලේ පින්වත්නි අඥානකම, මෝහය, මුලාව අපේ ඇතුළාන්තය තුළ බරපතලව ක්‍රියාත්මක වෙන නිසා, මේක අපේ ඇතුළාන්තය තුළ බරපතලව අපේ ඇතුළාන්තය තුළ ක්‍රියාත්මක වෙන නිසා පින්වත්නි අපිට මොකද වෙලා තියෙන්නේ? අපිට සිද්ධ වෙලා තියෙනවා, සිද්ධ වෙලා තියෙනවා මේ බබේ නැවත නැවත හොඳ තැනක් හොයන්න. මේකේ හොඳ තැන කොහෙද තියෙන්නේ? කියන්නේ මිනිසුන්ට දිව්‍ය ලෝකයක් යන්න හිම ආසාවක් තියෙන්නේ. මේකේ හොඳ තැනක් හොයාගෙන යන්න උමනාවක් තියෙනවා. මේකේ හොඳ තැනක් හොයාගෙන යන්න දරන උත්සාහය ඇතුළේ අපි කිව්වට සංසාරේ දුකයි, ඉපදෙන එක දුකයි, ජාතිය දුකයි, ජරා මරණ කියන්නේ දුකක්, මේ කර්ම රැස් වෙන එක දුකක්, මේ ලෝකෙ තුරුල් කරගන්න වෙච්ච එක දුකක්, මේ ලෝකෙට තණ්හා කරන්න වෙච්ච එක දුකක්, මේ ලෝකෙට නැවත නැවත ආයතනයන්ගෙන් ලෝකය උරංගාන්න වෙච්ච එකම දුකක් පින්වත්නි කියලා කියද්දී නෑ ඒක දුකක් නෙමෙයි කියලාම හිතෙන්නේ නැද්ද? ඒ කොහොම කිව්වට, ඔය හාමුදුරුවෝම කිව්වට මේ ලෝකෙ මොනතරම් ආස්වාද ජනකයිද, රස විඳින්න ඕනය, ඒක සාමාන්‍ය ලෝකෙ කෙනෙකුට හිතෙනවා. අර එක මිනිස්සෙක් ඉඳලා තියෙනවා, එයා යාගේ එයා එක්තරා මේ නිකන් සැනකෙලියක් ඒ කාලේ තිබිලා, එයාගේ නෝන කියලා නිමේ සැනකෙලියට අපිටත් යන්න පුළුවන් නම් හොඳයිනේ කියලා ඒ කාලේ සෑහෙන කාලෙකට කලින් මේ ජාතක පාලියේන පුංචි සිද්ධියක් මම මේ අකුලලා කියන්නේ එක දිග සිද්ධියක්. අමාරු වැටිච්ච භික්ෂුවක් අරමුණු කරලා මේ අතීතේ වෙච්ච එකක් මානිනි කියලා බුදුරජාණන් සුබදාහලේ. ඉතින් ඒ කාලේ එක ඒ ස්වාමීන් වහන්සේට ඒ උන්වහන්සේ අරමුණු කරලා මේ කියන සිද්ධිය ඒ කාලේ ස්වාමීන් වහන්සේ ඉපදිලා ඉඳලා මනුස්සයාගේ ජීවිත කතාව මේ කියන්නේ. නමුත් ඒක ඔක්කොම කියන්න වෙලාව නෙමෙයි. මේ ස්වාමීන් වහන්සේ ඒ කාලේ මිනිස්සෙක් විදිහට ඉන්න ඔයාගේ බිරිඳ කියනවා මේ සැනකෙළියට අපි යමු කියලා. එතකොට ඒ සැනකෙළියට යන්න ඒ නෝනා කියනවා මටත් හරි ආසාවක් තියෙනවා, ඒත් ඉතින් අපිට හරියට ඇඳුමක් පැළඳුමක්වත් තියෙනවද කියලා කියනවා. එතකොට අර මහත්තයාටත් හරි ආසයි ඒකට යන්න. ඊට පස්සේ මේ කාන්තාවම කියනවා ගොඩාක් ඔය ස්වාමිවරුන්ගේ වැරදි වලට පැටලීම් ඇතුලේ සමහර කාන්තාවන්ගේ කතා තියෙනවා. කාන්තාවකුත් කොහෙන් හරි අහුමුල්ලකින් ගෑවිලා තියෙන බැරි නැහැ ඔය සමහර මහත්තුන්ගේ සිද්ධිය ඇතුලේ. ස්වෛරීවම කලා වෙන්න බෑ. බොහෝ කාන්තාවන්ගේ එක කොනක කොහෙ හරි ගෑවිලා තියෙන බැරි නැහැ. බොහෝ හැම කාන්තාව ගැන නෙමෙයි, බොහොම අවංකව ධර්මයක් දිනු කරන ලෝකයට එකතු නොවීමේ ආසාවෙන් ඉන්න කොච්චර නෝනාවරු ඉන්නවද? ඔය අතර සත්පුරුෂයත් ඕන තරම් ඉන්නවනේ පින්වත්නි. පැවිදි වෙච්ච අය පවා සත්පුරුෂය ඉන්නකොට මේ සාමාන්‍ය ස්ත්‍රීන් ගැන මොන කතාද පින්වත්නි? එතකොට ඒ නෝනා කියනවා හැබැයි ඉතින් ඔයා වගේ තරුණයෙකුට ඕවා මහ වැඩක් නෙමෙයි, ඇඳුම් ටිකක් හොයාගෙන සුවඳ ගල්වාගෙන යන්නේක. ඉතින් බොහොම ශක්තියක් තියෙනවා නම් මං ගැනත් සෙනෙහසක් තියෙනවා නම් එමීට රජගෙට ගිහින් එමීට ඇඳුමක් අරගෙන මේ සුවඳ ගල්ව ගන්න අවශ්‍ය සඳුන් තවරා ගැනීමට අවශ්‍ය මේ ඒකට අදාළ මාලිගාවේ හදන සුවඳ මල් ටිකක් අරන් එන එක මහලුකු දෙයක් නෙමෙයි කියලා කියන්නේ. ඒ කියන්නේ ඒ කාලේ සුවඳවත් වීම පිණිස පාවිච්චි කරපු ප්‍රධාන දෙයක් තමයි මේ රජවරු මල් වවලා තියෙනවා. ඒ සමහර මල් ඒවා උද්‍යාන විදියට හදලා තිනු ඒකින් තමයි සුවඳවත් වෙන්නේ. අද නම් එක එක පර්ෆියුම් වර්ග තියෙනවනේ, ඒ කාලේ හිම තිබිලා නැහැ. ඉතින් මේ මනුස්සයා මේ කාන්තාවගේ බහට මීට උද්‍යානයේ පැවෙනවා මල් හොල්කම් කරලා තියෙනවා. මොකද අපි වුණත් ගමනක් යනකොට හරි සුවඳට යන්න කැමතිනේ අපේ මිනිස්සුණත්. ඉතින් අන්තිමටම මෙයා ඉතින් බිරිඳගේ අතත් අල්ලගෙන අර සැනකෙළියට යනකොට සැනකෙළියට යන කතාව තමයි මෙයාගේ ඔළුවේ තිබ්බ. ඉතින් ගෙලින්ම රාජපුරුෂයන්ට අහුණාට පස්සේ දඬුවම් කරා රජුරෝ හොරෙන් පැන්න එකට. එතකොට ඒ කාලේ දඬුවම් ක්‍රම ගොඩාක් තිබිලා තිනවා. මජ්ක්‍ධිම නිකාය උපරිපන්නාසිකේ දේවදූත සූත්‍රයේ පව දඬුවම් ක්‍රම ගොඩාක් තියෙනවා. එයාට දුන්න දඬුවම තමයි මේ කපුටෝ එයාගේ අතපය බැඳලා තියෙනවා. කපුටෝ ඇවිල්ලා මේ ඇස්වලට කොටනවා. ඒ කපුටෝ හුරු කරලා තියෙනවා. ඒක හරි වේදනාකාරී දෙයක් නේ. ඒක එක්තරා දඬුවමක්. ඒකළු ඇස්වලට කොටනවා. ඒ ඇස්වලට කොටද්දී පවා මේ මනුස්සය කෑ ගහනවලු. අර කපුටෝ කොටන එකට නෙමෙයි කෑ ගහන්නේ කියනවා. එතකොට රාජපුරුෂ කෙනවලු එම්බා පුරුෂේ කටවසපන් කෑ ගහන්න එපා, උඹ කරපු දෙයටයි උඹ විඳවන්නේ කිය කියනකොට කියනවලු අනේ මට මේ කපුට කොටන එක නෙමෙයි ප්‍රශ්නේ, මට සුවඳ විලවුන් දල්වාගෙන මේ මගේ බිරිඳගේ ඉන්නට අත දමාගෙන ඇයිගේ ගතේ දැවටි මට මේ උද්‍යානේ සැනකෙළිය බලන්න යන්න බැරි වුණානේ කියලා අර දුක ඇතරින් පවා අර පුංචි ආස්වාදේ විඳින්න බැරි වෙච්ච එක ගැන යා කෑ ගගහ කියනවලු. ඒ කියන්නේ මේක මොනතරම් දුකක් කියලා මේක පොඩි දාර්ශනික හැඩයක් තියෙනවා. මේක මොනතරම් දුකක් කියලා කිව්වත් ඕගොල්ලෝ මේ ස්වල්ප ආස්වාදයේ දිහා බලාගෙන අස්වස්සා ගන්න හදන්නේ දුකෙන් මිදෙන්න හදන්නේ නැහැ. අපි අමාරු වැටෙන්නේ අන්න ඒකයි. මේක ඉපදීම දුකක්, ජරා මරණ දුකක්, භව සංස්කාර රැස්වීම දුකක්, ඒකට උපාදානයේ දුකක්, තණ්හා කරන්න වෙච්ච එක දුකක්, ලෝකේ වින්දනයේට අහුවෙලා යන එක දුකක් 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 කී කියවලට කිව්වට ඕගොල්ලෝ මේ අත්දකින පොඩි ආස්වාදයක් තියෙනව නේද? මේ ආස්වාදයේ දිහා බලලා ඕගොල්ලෝ ඒක රහ කරනවා. මේ දුක අවබෝධ කරන්න උත්සාහ කරන්නේ. මේ දුක අවබෝධ නොකළොත් පින්නොත් හැමතාම මේ දුක මත තැවරිලා, දුක මත දැවටිලා, දුකෙන් පීඩා විඳ විඳ අපිට ඉන්න වෙනවා. ඒ නිසා ඔය පින්නතුලා මූලික වශයෙන් මේ කෙලෙස් ධාරාව අඳුන ගන්න. එතකොට මේ Tamange ඇතුලේ මෝහය, ආර්ය සත්‍ය ඥානෙ නැතිකම නිසාම ඕගොල්ලන් තුල මතුවෙන දෙයක් තමයි මේ තුන් භවයට අනුව යන සත්වයාගේ ගමන් මඟට ඔයාලා ආසා කරන එක. මේකේ නිරේ තියනවා කියලා කිව්වත් ඔයාලා මේ ගමනට ආසා කරනවා. මේකෙ තිරිසන් ලෝකයේ කියලා දෙයක් තියෙනවා පින්වත්නි කියලා කිව්වත් ඔයාලා මේකට ආසා කරනවා. මේ പ്രേත ලෝකයේ කියලා තැනක් තියෙනවා පොඩ පරිසං වෙන්න ඕන කියලා කිව්වත් ආසා කරනවා. මේ භවයෙන් වැසෙනකොට ආයේ ඊළඟ ජීවිතේ ඉපදෙනකොට මේවා අතර කිසි සම්බන්ධයක් නැහැ පින්වත්නි. මේ මහන්සි වෙන එක, මේ දුවන එක, මේ දාඩිය දාන එක, මේ විඩාවට පත් වෙන එක, මේ ඔක්කොම වතුර යනවා ළඟදී කියලා කිව්වත් ඔයාලා හැමදාමත් තෙරපි කෝච්චිවල නැගලා බස්වල නැගලා යන ජීවිතයේ තුල ආස්වාදයක් හොයනවාමයි. මං කියන්නේ ඒක කරන්න එපා කියලා නෙමෙයි, මිනිසුන්ගේ ජීවිතවල යුතුයකම් වලට ඒවා අදාළයි. නමුත් මේක මේ වැඩපිළිවෙල නම් සැප මෝරණ වැඩපිළිවෙලක් නෙමෙයි කියලා අපි අවබෝධ කරන්න උත්සාහ කරන්න ඕනේ. මේ අපි ඉන්නේ සැප මෝරණ රටාවක නෙමෙයි, ආස්වාදයේ ගොඩනැගෙන රටාවක නෙමෙයි, සුඛාස්වාදයෙන් සම්තෘප්තිමත් වෙන්න ඕන තැනක නෙමෙයි අපි මේ ඉන්නේ කියලා. එහෙම නොඉන්න බව දකිමින් තේරුම් ගනිමින් මේක අවබෝධ කරගන්න ඕන පින්වත්නි. අවබෝධ කරගෙන මත්ෙහි දුක සකස් වෙන රටාවෙන් හෝ අනාගතයේ දුක හැදෙන රටාවෙන් හෝ අපි ගැලවෙන්න මහ විශාල වීරයක්, විශාල ජවයක් අපි අපේ ජීවිතවල ගොඩනගා ගන්න ඕන. ඒක අපි ගොඩනගා ගන්න ඕන. ඒක ගොඩනගා ගන්න බැරි වුණොත් අපි හරිම අසාර්ථක වෙනවා පින්නත්නි. අපි හරියට අසාර්ථක වෙනවා. මම ඔබට යෝජනා කරන්න බඳු අසාර්ථක තැනක නවතින්න එපා. තේරුමක් නෑ. එතකොට බලන්න පින්වත්නි, මේ චතුරාර්ය සත්‍ය ඥානයක් නැතිකම නිසා, චිත්ත සංස්කාර ගැලීම නිසා අපිට අහු වෙන්න වෙලා තියෙන්නේ තුන් භව යනු යන සත්‍යයේ ගමන්මකට අදාළ චිත්ත සංස්කාර ගැලීමකට අහු වෙනවා. එක දෙවෙනි එක අර උඩ ඉඳලා කියාගෙන ඉන්නේ. බලන්න එකට එකට සම්බන්ධයි. ඒ නිසාම අපිට මොකද වෙන්නේ? ඉපදෙන එක දුකක්, ජරාවට පත් වෙන එක දුකක්, භවයේ දුකක්, මේ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාසයන් මුණ ගැහෙන මේ මුළු සසරත් දුකක් කියනකොට ඔයාලට හිතනෝ නෑ නෑ ආයක තුල බලන්න ඕන. ආයය එකතු වෙලා බලන්න ඕන, ඉපදිලා බලන්න ඕන, මීට වඩා හොඳ තැනක ඉපදින්න අදාළ සංස්කාර රැස් කරන්න ඕන කිකේ බුද්ධ ශාසනය ඇතුලේ බව අපි ඔය වැඩේ කරනවා. එතකොට අපි අර තුන්වෙනි ප්‍රවාහයට අහු වෙනවා. අපිට පින්වත්නි පෙර භවය, මතු භවය, මේ භවය, පටිච්ච සමුප්පන්නාන්තර සම්බන්ධය, නිරය, പ്രേත ලෝකාදී මේ සංසාරේ ස්වභාවය ගැන සැක සංකා මතු වෙනවා. එයාලා හිතනවා ආයිපදිනෝ නම් මෙහාට මෙන්න පුළුවන් වෙයි කියලා. ඒක ඇතුලේ චිත්ත සංස්කාර ගලනකොට මොකද වෙන්නේ? මේක ඇතුලේ මම කොතනද ඉන්නේ? මගේ දරුවා කොතනද ඉන්නේ? මගේ බිරිඳ කොතනද ඉන්නේ? මගේ ස්වාමියා කොතනද ඉන්නේ? මගේ අම්මා කොතනද? තාත්තා කොතනද කියලා ප්ලෑන් කරනවා, සැලසුම් කරනවා. ඒ නිසානේ මිනිස්සු සංසාරේ අත්වැල් අල්ලගෙන යන්න කල්පනා කරන්නේ. උපනුපන් ආත්ම වනාහි ඔයා වගේම දරුවෝ මම පාතන්නේ, අනේ මගේ කුසේ මිපදෙන්න කියලා අම්මලා ප්‍රාර්ථනා කරන්නේ දරුවාට තියෙන සෙනෙහසට. පිටනොත් එහෙම ප්ලෑන් කරලා සැලසුම් කරලා කලීම සූදානම් කරලා යන්න පුළුවන් සසරක නම් බුදු කෙනෙක් පහළ වෙයිද? මේ ලෝකේ පහළ වෙන්නේ නැහැ. ඒක ඇතුලේ චිත්ත සංස්කාරයන් ගැලීම නිසා අපිට මොකද්ද සිද්ධ වෙලා තියෙන්නේ? ඒක ඇතුලේ චිත්ත සංස්කාර ගැලීම නිසා ඇලීම් සහගතව, ගැටීම් සහගතව මේ අරමුණු පදනම් කරගෙන අපට ජීවිතේ ගෙවන්න වෙලා. මෙබඳු ජීවිතයක් ගෙවන්න වෙලා. මෙබඳු ජීවිතයකින් මිදීමට අපි අඳුන ගන්න ඕන අපේ ඇතුළාන්තය තුළ චිත්ත සංස්කාරයන් ගලන ප්‍රධාන අවකාශය. මේක දැක්කොත් විතරයි උල්පතේදී ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. මුහුදේ රලත් එක්ක හැප්පිලා වැඩන්නේ. මිනිස්සු අද වැඩ කරන්නේ හරියට මුහුදේ රලත් එක්ක හැප්පෙනා වගේ වැඩක්. මූලික කෙලෙස් ප්‍රවාහය අඳුනගත්තොත් උල්පතේදී ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. උල්පතේදී ප්‍රශ්න විසඳ ගන්න පහසුයි ගඟට වඩා, ගඟටත් වඩා අමාරුයි මුහුදේ. අද අපි කරන්නේ මුහුදේ ප්‍රශ්න විසඳන්න. මුදුන් මුල කපනවා වෙනුවට පින්වත්නි අතිරේක මුළුත් අතෑරලා, හාරණ එකත් අතෑරලා, අරටුවත් අතෑරලා, එලයත් අතෑරලා, අතුත් අතෑරලා, කොළ දළු වල මිනිස්සු අරටුවක් හොයනෝ වගේ එකක් අද බුද්ධ ශාසනය ඇතුළේ මිනිස්සු වැඩ කරන විදිහ. මේක සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුති ඥාන දර්ශන සහිත සුන්දර ආධ්‍යාත්මික වැඩපිළිවෙලකින් නිමා කරගන්න අවශ්‍ය එකක්. එබඳු නිමාවක් පිණිස පිනතුන්ලාට මේ කුසල් බලවත් වේවා. අද දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරන්නේ බිබිල යල් කුඩුර ලිපිණී පදිංචි KM රොෂාන් නිදුනිල් විජේවර්ධන මහත්මා, එතුමාගේ බිරිඳ, දූ දරුවන්, මෑණියන් සහ සහෝදර පිරිස එකතු වෙලා මේ දේශනාව සිද්ධ කරන්නේ. රොෂාන් නිදුනිල් විජේවර්ධන මහත්මා ප්‍රදාන පිනතුන්ට අපි ආශිර්වාද කරනවා. ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස මේ කුසල් බලවත් වේවා. සියලු දෙනාටම මේ කුසල් ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස හේතුපකාර වේවායි අපි අදිෂ්ඨාන කරනවා. මීට වසර 4කට පෙර පරලෝ සැපත් කේම් විජේවර්ධන පියතුමාටත් සංසාරගත සියලු ඥාතීන්ට ගුරුවරුන්ට දෙමව්පියන්ට හැම දෙනාටම අනුමෝදන් කොට තිබෙනවා. මීට තෙමසකට පෙර පරලෝ සැපත්තුණු ජීඑම් සෝමලතා ද සිල්වා මෑණියන් ප්‍රදාන පවුලේ සියලු දෙනාටම ආශිර්වාද කොට තිබෙනවා. මියගිය සියලු ඥාතීන්ගේ භවයේ සුවපත් වේවා, ආයති භවයේ සුවපත් වේවා, සංසාර දුක් ගෙවා ලබන උතුම් නිවන් පිණිසම මියගිය සියලු ඥාතීන්ට ඒ රොෂාන් ඉන්දු නිල් විජේවර්ධන මහත්මාගේ නමින්ද, ඒ බිරිඳගේ නමින්ද, පවුල්වල නමින්ද මියගිය සියලු ඥාතීන්ට මේ කුසල අනුමෝදන් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. බෙල්ලස්ස ජාතික පාසලේ විශ්‍රාමික විදුහල්පති කේ එම් ජයසූරිය ගුරුතුමන්ටත්, ඒ වගේම යල්කුඹුර ගැමුණු තරුණ සංවිධානී සමාජික හැම දෙනාටමත්, 1999 පාසල් කණ්ඩායමේ මිතුරු හැම දෙනාටමත්, ඒම් සිසිර කුමාර මහත්මා ප්‍රදාන සියලු දෙනාටත් සෙත් ප්‍රාර්ථනා කරලා තිබෙනවා. දේශකයන් වහන්සේ වෙච්ච අපටත්, දෙමව්පියන්ටත්, ගුරු ස්වාමීන් වහන්සේලාටත් ආශිර්වාද කොට තිබෙනවා. ඒ.ඒ.එම්. සිතුම්, ඒ.ටී. සමන්, ඩබ්ලිව්.ජී. මංජුල රවීන්ද්‍ර, කේ.වී. ජිනවංශද සිල්වා දියණිය පුතණුවන් ඇතුළු හැම බෑනනුවන්, ලේලිය ඇතුළු හැම දෙනාටමත්, හසලක මහායායේ එච්.එම්. ඩිංගිරි බණ්ඩා පියතුමාට, එච්.එම්. හේරත්න මහත්මාට, ඩබ්ලිව්.ඒ. වසන්තා, දීපාණි, ටී.එම්. හර්ෂණ, එච්.එම්. ප්‍රේමාවති, ඩබ්ලිව්.එම්. චමිලා කුමාරි, ඩබ්ලිව්.එම්. වසන්ති කුමාරි, බිබිල ප්‍රදේශයේ පදිංචි පින්නතුන්ට ඥාතීන්ට ආශිර්වාද කරලා තිනවා. ඒ බිබිල ප්‍රදේශයේ පදිංචි ගම්මා ඩයිල් මාට් හිමිකරු ඒ මහත්මාට, සමගි ව්‍යාපාරික දිසානායක සමග ව්‍යාපාර දිසානායක ව්‍යාපාරයේ ආදී ව්‍යාපාරවලට අයිති අයට, කේම් චන්ද්‍රාවති මහත්මියට, කේම් අනුරාධා මහත්මියට, එම් චමින්ද මහත්මාට, ආර්.එම්. කුමාරි රත්නායි කියන මේ සියලු දෙනාට ආශිර්වාද කොට තිබෙනවා. සියලු දෙනාට මේ කුසල් ජීවිතාවබෝධය පිණිස වේවා. සතරවරං රජ දරුවන් සක්දෙවිඳුන් ප්‍රධාන සියලු දෙවියන්ටද බ්‍රහ්ම රාජ මණ්ඩලවලටද අවීචයේ පටන් බවාගලේ දක්වා විහිදී පැතිරි පවතින පෙනෙන නොපෙනෙන හැම දෙනාටමද, රොෂාන් ඉඳුනිල් විජේවර්ධන මහත්මා ප්‍රධාන පිනතුන්ටද මේ කුසල් නිවන් දොරටුවක් වේවා. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා. ඔබ හැම දෙනාටම තෙරුවන් සරණයි.
රාගක්ඛයෝ නිබ්බානං.